ඉතිං කොහොමද මගේ දුවාට පුතාට? ඔන්න අදත් අමිලේස් කුමාරසිංහ සර් ආවා ඉංග්ලිෂින් සිංහල කිඩ්ස් එඩිෂන් එකේ 19th එපිසෝඩ් එක අරගෙන. 19 වෙනි එපිසෝඩ් එක තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මගේ දුවේ පුතේ මේ වෙනකොට මම එපිසෝඩ්ස් 18ක් ගෙනල්ලා තියෙනවා. ඊයේ වෙනකොට මම ඔයාලට අවසන් කරලා දුන්නා නාමපද කියන පාඩම. එතකොට මයි පුතේ දුවේ වර්ඩ් ක්ලාසස් යටතේ, එහෙම නැත්නම් අපි පාර්ට්ස් ඔෆ් ස්පීච් යටතේ ඕපන් ක්ලාස් කියලා එකක් ඉගෙනුවා. මම ඔයාලට කියලා දුන්නා වර්ග 4ක් තියෙනවා, නවුන්ස්, වර්බ්ස්, ඇජෙක්ටිව්ස්, ඇඩ්වර්බ්ස් කියලා 4ක් තියෙනවා කියලා. ඒ 4ෙන් නවුන්ස් කෙටියෙන් මම උගන්ලා ඉවරයි. දැන් ඔයාලට උගන්වන්න යන්නේ වර්බ්ස්. අපි එහෙනම් වර්බ්ස් කියන්නේ මොනවද කියලා මේකෙන් ඉගෙන ගමු. ඔව් මගේ දුවේ පුතේ, ක්‍රියාපද තමයි වර්බ්ස් කියලා කියන්නේ. වර්බ්ස් කියන්නේ මොනවද? ක්‍රියාපද. ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක් හෝ සිදුවීමක්. මොකද්ද පුතේ ක්‍රියාපදයක් කියන්නේ? කිරීමක් හෝ සිදුවීමක්. verb is a word for a doing or a happening. ක්‍රියාපදයක් කියන්නේ කිරීමක් හෝ සිදුවීමක්. a verb is a word indicating an action, a state or an occurrence කියලා අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. නේද? ක්‍රියාපදයකින් විස්තර වෙන්නේ action එකක් නේද, ස්ටේට් එකක්, යම් තත්ත්වයක්, ස්වභාවයක්. ඔකරන්ස් එකක් කියලා කියන්නේ යම් සිදුවීමක්. ඔන්න ඔය වගේ දෙයක් තමයි ක්‍රියාපදයකින් විස්තර වෙන්නේ. උදාහරණයක් හැටියට මම ගන්නවා කම්, ක්‍රයි, ඩූ, ඊට්, ෆ්ලයි, ෆ්‍රයි, ගෝ, හෙල්ප්, ප්ලේ, පුෂ්, ස්පීක්, ටීච්, වර්ක්, රයිට්. ඔය වගේ වචන ඩුයිංස්, ඒ කියන්නේ හිතාමතා කරන දේවල්. දැන් මෙහෙම ගත්තොත් රයිස්, බ්ලූම්, බ්ලෝ, ක්‍රැක්, ෆ්ලෝ, රේන්, සෙට්, ෂයින්, ට්වින්කල්, තණ්ඩර් වගේ ඒවා ස්වභාවධර්මයේ ක්‍රියාවලියන්. ඒවා හැපනිංස් කියලා ගන්නවා. එහෙනම් ඩුයිංස් ඇන් හැපනිංස් කියන දෙකම අපි වර්බ්ස් කියලා හඳුන්වනවා මගේ දරුවනේ. අද මම පොරොන්දුනා වගේ මම අද කරන්නේ ඔයාලට ක්‍රියාපදයක් යනු කුමක්ද සහ ක්‍රියාපද වර්ග මොනවද කියලා. එහෙනම් මගේ දුවේ පුතේ, අපි ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද කියලා දැන් දන්නවනේ. ක්‍රියාපදයක් යනු කිරීමක් හෝ සිදුවීමක් කියන එක දන්නවනේ. ඒ වගේම අමතක කරන්න එපා සෑම වාක්‍යයකම නැතිවම බැරි. ඒ වගේම ඒ කියන්නේ අත්‍යවශ්‍යම අංගය තමයි ක්‍රියාපදය. ක්‍රියාපදයක් නැතුව වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ දරුවනේ. ඒක නිසා යම් වාක්‍යයක එක් ක්‍රියාපදයක් හෝ තිබිය යුතුමයි. ඔන්න ඕක අනිවාර්යයෙන්ම තදේ හිතේ තියාගන්න ඕනේ මගේ දුව පුතා ඉගෙන ගන්න කලින් අනිත් හැමදේම. ක්‍රියාපදයකට ඉන්ටර්නැෂනලි ගත්තොත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන V1, V2 සහ V3 කියලා තුනක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාවේ මුල් අවස්ථාව, අතීත කාලය සහ අවසාන අවස්ථාව කියලා. නමුත් මම උගන්නනකොට V1 කියලා කියන්නේ ක්‍රියාවේ මුල් අවස්ථාවටම තමයි. හැබැයි මම V2 කියලා උගන්නනවා SES, IES එකතු කරන ක්‍රමය. ඕක සාමාන්‍යයෙන් V2 නෙවෙයි. ඇත්තටම V2 වෙන්නේ ක්‍රියාපදයේ past tense ස්වරූපය. දැන් මගේ ඉගැන්වීමේදී මම V1, V2, V3, V4, V5 කියලා උගන්වද්දී V2 කියන්නේ SES, IES දාන ක්‍රමයේ සහ V4 කියන්නේ ING ක්‍රමයේ විදිහට තමයි මම උගන්වන්නේ. නමුත් ඔයාලා ඉන්ටර්නැෂනල් ක්‍රමය අමතක කරන්න එපා. ඉන්ටර්නැෂනල් පිළිගන්න ක්‍රමය තමයි V1 කියන්නේ ක්‍රියාවේ මුල් අවස්ථාව, V2 කියන්නේ අතීත කාලය සහ V3 කියන්නේ ක්‍රියාවේ අවසාන අවස්ථාව කියන එක. ඉතින් මගේ දුවේ පුතේ, ඔයාලට ඔන්න ඔය සම්බන්ධයෙන්, ඒ කියන්නේ forms of a verb ක්‍රියාපදයකට තියෙන ස්වරූප සම්බන්ධයෙන් මම ඊළඟ එපිසෝඩ් එකේදී ගේනවා. ඒ කියන්නේ 20th එපිසෝඩ් එකේදී මම ඒ සම්බන්ධයෙන් ගේන්නම්. අදට මම ඔයාලට කියන්නම් ක්‍රියාපදයක වර්ග මොනවද අපිට තියෙන්නේ මේ ඉගෙන ගන්න කියලා. සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් ගත්තාම ක්‍රියාපදයක ordinary verbs කියලා තියෙනවා. ඒවට කියනවා සාමාන්‍ය ක්‍රියාපද කියලා. ඒ කියන්නේ ordinary verbs කියලා කියන්නේ මොනවද? සාමාන්‍ය ක්‍රියාපද. ඔය අපි ඉගෙන ගන්න සාමාන්‍ය ක්‍රියාපද ගත්තාම go, speak, play, help, eat, work, run වගේවා. හැබැයි ඔය ordinary verbs කොටේ am, is, are, එහෙම නැත්නම් be verbs ටික, has, have, ඒ කියන්නේ have verb එක, do, does, did වගේ do verb එක කියන තුනක් තියෙනවා. හැබැයි මතක තියාගන්න be verb, have verb, do verb කියන ඒවායේ auxiliary verbs හැටියට පාවිච්චි වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ ඒවට auxiliary verbs, එහෙම නැත්නම් helping verbs කියලා කියනවා. උපකාරක ක්‍රියාපද කියලා ඒ ගොඩෙත් තියෙනවා පුතේ. ඒ කියන්නේ be verb කිව්වහම am, is, are වර්තමානයි, was, were අතීතයි, shall be, will be කිව්වහම අනාගතයි, සහ being කියන්නේ ing ස්වරූපේ සහ been being කියන්නේ අවසාන අවස්ථාව. ඔන්න ඕවා තමයි සාමාන්‍යයෙන් ඔය ඒ කියන්නේ ordinary verb එක වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේම ordinary verbs වලටත් වැටෙන auxiliary verbs වලටත් වැටෙන එකක් තමයි මේ be, have සහ do කියන තුන. ඒ වගේම ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා මොඩල් වර්බ්ස්. ඒ මොඩල් වර්බ්ස් කියුවාම can, could, may, might, shall, should ඒ වගේ ඒවා තමයි මොඩල් වර්බ්ස් කියලා කියන්නේ. ඒවා හරි ලේසි, ඒවා අමාරු නෑ දරුවනේ. ඉස්සරහට මම ඒවා උගන්වන්නම්. ඒ වගේම තමයි ඔයාලා ක්‍රියාපදයක් ඉගෙන ගන්නේදී මතක තියාගන්න සමහරක් ක්‍රියාපද කර්මයක් නැතුව යෙදෙන්නේ නෑ. ඒවා කර්මයක් ඕන වෙනවා ඒ ක්‍රියාපද වලට. අන්න එවැනි ක්‍රියාපද වලට අපි කියනවා සකර්මක ක්‍රියාපද. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා අපි ට්‍රාන්සිටිව් වර්බ්ස් කියලා. එතකොට සමහර ක්‍රියාපද වලට කර්මයක් ඕනේ නැහැ. අන්න ඒ වර්ගයට කියනවා අපි ඉන්ට්‍රාන්සිටිව් වර්බ්ස් කියලා. තවත් සමහර ක්‍රියාපද වලට විතකට කර්මයක් ඕනේ නැව තවත් විතක කර්මයක් ඕනේ නැහැ. ඒවට කියනවා ට්‍රාන්සිටිව් ඇන් ඉන්ට්‍රාන්සිටිව් වර්බ්ස් කියලා. අන්න ක්‍රියාපදයක් ගත්තාම ඔන්න ඔය වර්ග තියෙනවා. දරුවනේ ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ ලයිස්තු කටපාඩම් කිරිල්ලක් තියෙනවානේ මේ ක්‍රියාපදවලදී. අපි කටපාඩම් කරන්න ඕනේ ක්‍රියාපදවල යම් යම් ලයිස්තුන්. එහෙනම් ක්‍රියාපද ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනකට වෙන් වෙනවා. ඒ කියන්නේ රෙගියුලර් වර්බ්ස් කියලා වර්ගයක් තියෙනවා, ඉරෙගියුලර් වර්බ්ස් කියලා වර්ගයක් තියෙනවා, රෙගියුලර් ඇන්ඩ් ඉරෙගියුලර් වර්බ්ස් කියලා වර්ගයක් තියෙනවා. ඉන්න මම ඔයාලට හොඳ පැහැදිලි කිරීමක් කරන්නම් ඒ සම්බන්ධයෙන්. ඔව් මගේ දුවේ පුතේ රෙගියුලර් වර්බ් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම. දැන් අපි උදාහරණයක් ප්ලේ කියන ක්‍රියාපදය ගමු. PLAY ප්ලේ කියන ක්‍රියාපදයේ ඒක වචන ස්වරූපය ගන්නකොට සාමාන්‍යයෙන් S එකක් එකතු කරන්නේ අපි. දැන් අපිට ඒක ING කරන්න ඕන නම් කෙලින්ම අපි ඒකට ING එකතු කරනවා. අපි ඔන්න ඔය දෙක නෙමෙයි සලකන්නේ මේ සාමාන්‍ය රෙගියුලර්ද ඉරෙගියුලර්ද කියලා බලන්න. අපි රෙගියුලර් වර්බ් එක සාමාන්‍ය දකින්න පුළුවන් ලක්ෂණය තමයි අතීත කාල කිරීම සහ අවසාන අවස්ථාවද තමයි අපිට වැදගත් වෙන්නේ රෙගියුලර් වර්බ් එකක් හඳුනගන්න. සාමාන්‍ය රෙගියුලර් වර්බ් එකකට කරන්නේ එක්ක D එහෙම නැත්නම් ED එහෙම නැත්නම් IED එකතු කරන එක තමයි කරන්නේ අතීත කාල කිරීමට සහ අවසාන අවස්ථාව හදාගන්න. දැන් මම ප්ලේ කියන ක්‍රියාපදයේ ක්‍රීඩා කරති එහෙම නැත්නම් ක්‍රීඩා කරන්න කියන අර්ථයෙන් ගත්තොත් ඒකේ අතීත කාලය PLAY කියන වචනයට ED එකතු කරලා ප්ලේඩ් කියලා ගන්නවා. ඒ කියන්නේ ක්‍රීඩා කළා එහෙම නැත්නම් සෙල්ලම් කළා කියන එක. ඒකේ අවසාන අවස්ථාව වෙන්නේ toy spellings-මයි. ඒ කියන්නේ PLAY ED-ම තමයි. හැබැයි ඒ අවසාන අවස්ථාවේ තේරුම වෙන්නේ ක්‍රීඩා කරලා එහෙම නැත්නම් ක්‍රීඩා කරලා තියෙනවා කියන වගේ අදහසක් එන්නේ. එහෙනම් නැත්නම් ඒක මතක තියාගන්න මොකද ඒක අත්‍යවශ්‍යයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් V1 එක ප්ලේ, V2 එක ප්ලේඩ්, V3 එකත් ප්ලේඩ්. ඔන්න ඔහෙම තමයි ඒක එන්නේ. ඒ වගේම රෙගියුලර් වර්බ්ස් අඳුර ගන්න අමාරු නෑ. මොකද D හරි ED හරි IED හරි එකතු වෙලා තියෙනවා නම් අන්න ඒක රෙගියුලර් වර්බ් එකක් වෙනවා. ඒකෙන් කියවෙන්නේ සෑම D ED IED තියෙන හැම එකක්ම රෙගියුලර් වර්බ්ස් කියලා. නමුත් පැටර්න් එකක් තියෙන්න ඕනේ. වර්තමාන කාලයෙන් එහෙම නැත්නම් මුල් අවස්ථාවෙන් අතීතයේ හැදිච්ච විදිහත් සහ අවසාන අවස්ථාව හැදිච්ච විදිහත් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් අතීත කාලයේම තමයි අවසාන අවස්ථාව වෙන්නේ. ඒක නිසා රෙගියුලර් වර්බ්ස් අඳුර ගන්න අමාරු නෑ. මොකද රෙගියුලර් වර්බ් එක අතීත කාලයේ තමයි සෑම විටම අවසාන අවස්ථාව බවට පත් වෙන්නේ. ඒක නිසා ඔයාලට ඒක අඳුර ගන්න හරිම පහසුයි. ඉරෙගියුලර් වර්බ් එකක් හැටියට ගත්තොත් අපි ගමු ස්පීක් කියන වචනේ. SPE එකේ ස්පීක් කියන වචනේ ගත්තාම කතා කරති, කතා කරනවා කියන අදහස. අතීත කාලයේ SPOKE spoke. අවසාන අවස්ථාව spoken. SPOKEN. එහෙනම් ඔයාලට තේරෙන තේ එක වෙනස. මුල් අවස්ථාව ස්පීක් වුණා, කතා කරති, කතා කරන්න. ස්පෝක් කිව්වහම කතා කළා, ස්පෝකන් කිව්වහම කතා කරලා, කතා කරනු ලැබ තිබේ කියන වගේ අදහසක් කතා කරලා ලැබ ඇත වගේ අදහසක් තියෙනවා ඒකේ. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මං කිව්වේ මොකද්ද කියලා. එහෙනම් ඕක අමතක කරන්න එපා මගේ දුවේ පුතේ. ඔයාලට හරිම ලේසි මේ ක්‍රියාපද කියන්නේ මොනවද කියලා දැනගන්න එක. මං ඉදිරියේදී තවත් ඔයාලට පැහැදිලි කිරීම කරන්නම්. රෙගියුලර් ඉරෙගියුලර් කියන කාණ්ඩයට වැටෙන ක්‍රියාපද තමයි ලර්න් වගේ ඒවා. LEARN කියන වචනෙට LEARNED එකතු කළ අතීත කාලයත් LEARNED එකතු කළ අවසාන අවස්ථාවත් හදාගත්තොත් ඒක රෙගියුලර් ක්‍රමයට වැටෙනවා. ඔය ලර්න් කියන ක්‍රියාපදයේම LEARN කියන ලර්න් කියන ක්‍රියාපදයේම LEARNT කියලා ලර්න් උනොත් LEARNT කියලා ලර්න් උනොත් past tense එකයි past participle එකයි ඒක ඉරෙගියුලර් වෙනවා. එහෙනම් රෙගියුලර් සහ ඉරෙගියුලර් කියන වර්ග දෙකටම හරවන්න පුළුවන් ක්‍රියාපදක් කීපයක් තියෙනවා. අන්න ඒවා රෙගියුලර් ඉරෙගියුලර් වර්බ්ස් කියලා අපි හඳුන්වනවා. එහෙනම් මගේ දුවට පුතාට තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් ක්‍රියාපදයක මොන මොන වර්ගද තියෙන්නේ කියලා. ඉතින් ওই පිළිබඳ සෑහෙන හොඳ විස්තරයක් මගේ YouTube එකේ දාලා තියෙනවා දරුවනේ. ඒක නිසා අමිලේස් කුමාරසිංහ කියලා ටයිප් කරලා YouTube එකේ බලන්න. ඒ වගේම මගේ පොඩ්කාස්ට් එක ආපස්සට දිගටම අහගෙන යන්න. මුල ඉඳන් අහුවා මට හොඳ දැනුමක් එකතු වෙයි. මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම අංගයක් තමයි ක්‍රියාපද. ක්‍රියාපද දන්නේ නැත්නම් ඉංග්‍රීසි කතා කරන එක හීනයක්ම තමයි. මොකද ක්‍රියාපද කීපයක් ඉතාම අඩු සංඛ්‍යාවක් දැනගත්තාම අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන එක මේ බර්නාඩ් ෂෝ කියන කෙනා කියලා තිනවා, මීට කලින් ප්‍රකාශ කරලා තිනවා. ඒ කියන්නේ නිතර භාවිතයේ දෙන ක්‍රියාපද 250ක් අපිට ඉංග්‍රීසි කතා කරන්න හොඳටම ප්‍රමාණවත් කියලා. ඒක නිසා නිතර භාවිතයේ තියෙන ක්‍රියාපද හොඳින් කටපාඩම් කරගන්න. ඒවා ඒකවචන ස්වරූප, අතීත කාල ස්වරූප, ing ස්වරූප සහ අවසාන අවස්ථා හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඉංග්‍රීසි කතා කරන්න අමාරු වෙන්නේ නැහැ. මොකද ඕක අපි ඔක්සිලරිස් එක්ක එහෙම නැත්නම් මොඩල් වර්බ්ස් එක්ක කම්බයින් කරලා ගත්තාම අපිට ඉංග්‍රීසි කතා කරන එක එච්චර ලොකු හිණියක් නෙවෙයි මගේ දුවේ පුතේ. ඉතින් මගේ දරුවනේ, අද මං හිතනවා මේ ඔයාලට මං උගන්වපු කොටස ප්‍රමාණවත් කියලා ඉතාමත්. මොකද ඉංග්ලිෂින් සිංහල කිඩ්ස් එඩිෂන් එකේ 19th එපිසෝඩ් එක තමයි මං මෙන්න මේ විදිහට අවසන් කරන්න යන්නේ. මං අවසන් කරන්න කලින් පුංචි අවවාදයක් දෙන්නම් ඔයාලට. ඔයාලගේ හිතේ යම්කිසි අදිෂ්ඨානයක් ඇති වුණොත් යම්කිසි දෙයක් දිනා ගන්න ඕන කියලා, ඒ අදිෂ්ඨානේ පොඩ්ඩක්වත් හිතින් ඈතට යන්න දෙන්න එපා. ඒ කියන්නේ ළඟ ඉලක්ක නෙමෙයි තියාගන්න ඕනේ දරුවනේ, දුර ඉලක්ක. ඒ කියන්නේ හැමතිස්සෙම දුර ඉලක්කයක් තියාගත්තාම ළඟ ඉලක්ක පහු වෙනවා අපිට දැනෙන්නවත් නැහැ. ඒක නිසා තමන් යමක් හිතින් අදිෂ්ඨාන කරගත්තා නම් මේක මම කරනවා කියලා ඒක කොහොම හරි කරනකම්ම ඔයා අතාරින්න එපා. එහෙම අතාරින්න එපා, පසුබෑමට ලක් වෙන්න එපා, ඍණාත්මක සිතුවිලි හිතර දාගන්න එපා. හැමතිස්සෙම ධනාත්මකව හිතන්න. එහෙම ධනාත්මකව හිතුවොත් තමයි ඔයාගේ දේවල් නේද සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඔයා ඍණාත්මක සිතුවිලි හිතේ කොහොමත්ම පළපදියම් වෙන්න ඉඩ දෙන්න එපා. හැමතිස්සෙම ධනාත්මක විදිහට බලලා මේ දේවල් සම්පූර්ණ කරගන්න. ඒක ඔයාගේ ජීවිතේ ආලෝකමත් කරන්න හේතුවක් වෙනවා කියන එක මම ඔයාලට යෝජනා කරනවා. ඉතින් මගේ දුවේ පුතේ සෞඛ්‍ය අංශවල, ඒ වගේම ආරක්ෂක සේවාවල, මාධ්‍යවල, ඒක වගේම රජයෙන් දෙන උපදෙස් හරියට පිළිපදින්න, නිසියාකාරව පිළිපදින්න. අර මං හැමදාම කියනා වගේ කොවිඩ් ෂොපින් යන්න එපා. අපේ හමුදාපතිතුමාත් නිතර කියන ඔය කතාව, කොවිඩ් ෂොපින් යන්න එපා. ඒ වගේම තමයි ඔයාලා ආරක්ෂා වුණොත් තමයි ඔයාලගේ වැඩිහිටියෝ ආරක්ෂා වෙන්නේ. සමහරක් වෙලාවට ඔයාලට ලෙඩේ හැදුන් නැති වුණාට ඔයාලා ලෙඩේ අරගෙන ගිහිලා තව කෙනෙකුට බෝ කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා පරිස්සම් වෙන්න, හැමතිස්සෙම සෞඛ්‍ය පුරුදු අමතක කරන්නේ නැතුව අපේ ගමන ඉස්සරහට යන් කියලා මං ඔයාලට යෝජනා කරනවා. එහෙනම් අද එපිසෝඩ් එක, මේ 19th එපිසෝඩ් එක මම මෙන්න මේ විදිහට අවසන් කරනවා. 20th එපිසෝඩ් එකෙන් ඔයාලව හම්බ වෙනකන් ආයු බොහෝ වේවා කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරමින් මම ගිහින් එන්නම් මගේ දරුවනේ. බුදු සරණයි, දෙවි පිහිටයි ඔයාලා ඔක්කොට. Thank you.